വിസർജന പണക്കിരും പത്ത് അത് അട്ടവേണി ദീനായിട്ട് വിങ്കർ കാരകസഭ. පළමුවන උපලේඛනයේ කාන්තා ළමා කටයුතු හා සමාජ බලගැන්වීමේ අමාත්‍යාංශයේ ශීර්ෂාංක 171 216 217 සහ 331 ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ 194 ශීර්ෂාංක 194 සහ 219 කපා හැරීමේ යෝජනාව ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා.
ගරු කතානායකතුමනි, 2024 විසර්ජන පළාත් කෙටුපතේ කාර්ක සභා අවස්ථාවේදී අද දින 2024/12/4 සතුදා විවාදයට ගැනීම අමාත්‍යාංශ හා ඒවා යටතේ ඇති අනිකුත් දෙපාර්තමේන්තු හා ආයතනවලින් අදාළ අංක 171, 216, 217, 331, 194 සහ 219 දරන වැය ශීෂයන්ගෙන් සම්ප්‍රදානුකූලව එක් එක් වැඩසටහන්හි සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10,000 කපා හැරිය යුතුයයි මම යෝජනා කරමි.
ගරු කතානායකතුමනි, මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ අමාත්‍යාංශයේ විවාදය ආරම්භ කරමින් අදහස් දක්වන අවස්ථාවක් ලබා දීම සම්බන්ධව. අපේ රටේ තරුණයන් පිළිබඳව, අපේ රටේ ක්‍රීඩා පිළිබඳව, කාන්තා කටයුතු පිළිබඳව විවාදයට ගැන අද දිනේදී විශේෂයෙන්ම මා හිතනවා මේ රටේ පාලකයන් දැඩි අවධානයට ලක් කළ යුතු පරාසයක් තුළ විහිදෙන අමාත්‍යාංශයක් මේක. හොඳ, මේ රටේ තාරුණ්‍යයට නිවැරදි ආමන්ත්‍රණයක් නොකර මෙරට සංවර්ධනය කරන්න පුළුවන් කියලා පාලකයෝ හිතනවා නම් බලපෑම් කළා, තාරුණ්‍ය අදහස් යටපත් කරලා, තාරුණ්‍යයේ නිහඬ කරලා ඒක මුලාවක් කියන කාරණාව මතක් කර දෙමින් මම කැමති ඉතිහාසයේ, මේ මෑත ඉතිහාසය තුළ මේ රටේ තාරුණ්‍ය රවට්ටලා, එක්ක රවට්ටන්න උත්සාහ කරලා, තමන්ගේ දේශපාලන අරමුණු කරා මේ රට අරගෙන ගිහිල්ලා ඒකේ විපාක අපි අද විඳිනවා කියන එක මතක් කරලා දෙන්න. දැන් මට මතකයි, හොඳ මුදාහන මේ මොහොත වෙනකොටත් මේ කාරණාව සිද්ධ වෙනවා. ගරු කතානායකතුමනි, අපිට මතකයි 2005 වසරේ මැතිවරණ ප්‍රකාශය තුළ, ජනාධිපති මැතිවරණයේ මැතිවරණ ප්‍රකාශයක් තුළ තියෙනවා, මම බලයට ආවොත් එහෙම මේ රටේ රැකියාවක් නැති සියලු තරුණයන්ට ඒ කාලේ මුදලින් රුපියල් 1,500ක දීමනාවක් දෙනවා කියලා. මේ රටේ බිම ඒකේ අතාර්ථයක් වුණේ නැහැ. මේ රටේ තාරුණ්‍ය රවට්ටල තමන්ගේ ඡන්දකොට පුරවගන්න තමයි මේ යෝජනාවල් ගෙනාවේ කියන එක අද මේ අවුරුදු 15ක් විතර ගියපු තැන මතක් කරලා දෙනවා. ඒ වගේම අපිට මතකයි මේ රටේ තාරුණ්‍ය තමන්ගේ දේශපාලන ඉත්තන් බවට පත් කරගන්න වෙන කිසිම තාරුණ්‍යයට ශක්තියක් දෙන්න නෙමෙයි නමල් රාජපක්ෂ මහත්තයා මූලික වෙලා නිල් බලකාය හැදුවා, තාරුණ්‍යයට හෙටක් කියන ව්‍යාපාරය ගෙනාවා. මම අහනෝ මේ රටේ තාරුණ්‍යයේ ප්‍රශ්න මොනවද විසඳලා තියෙන්නේ මේ ව්‍යාපෘති හරහා කියලා. දැන් මේ ව්‍යාපෘති සියල්ල තමන්ගේ දේශපාලන ව්‍යාපෘති බවට විතරක් පත් වුණා. තරුණයන් පිළිබඳව නැත්නම් ක්‍රීඩා පිළිබඳව අමාත්‍යවරු විශාල ප්‍රමාණයක් මේ රටේ හිටියා. ඒ හිටපු සමහර අමාත්‍යවරු සාධනීය විදියට මේ රටේ තාරුණ්‍යයෙන් වැඩ කරලා තියෙනවා. ඒ ගැන අපි අවිවාදයෙන් තොරව කතා කරනවා. හැබැයි සමහරු දන්නේ නැහැ මේ තරුණ කටයුතු අමාත්‍යවරයෙක් විදියට මොකද්ද කරන්න ඕන කියන එක. අද වෙනකන් තරුණයන්ගේ තියෙන ප්‍රශ්න ටික නිවැරදිව හඳුනගෙන ඒක විසඳන ප්‍රවේශයක් ගන්නවත් සමහර අමාත්‍යවරුන්ට නොහැකි වෙලා තියෙනවා. ඒ නිසා වත්මන් තරුණ කටයුතු ඇමතිවරයා විදියට මං හිතන්නේ හරින් ප්‍රනාන්දු ඇමතිවරයා ඇමතිද වැඩ බලන ඇමතිද දන්නේ නැහැ. වෙන කවුරු හරි පිටිපස්සේ ඇමති කෙනෙක් මේක ඉන්නවත් දන්නේ නැහැ. හරින් ප්‍රනාන්දු ඇමතිවරයා උත්තර දෙයි ක්‍රීඩා සහ තරුණ කටයුතු. මොකද එතුමාට තියෙන අමාත්‍යාංශ ගොඩක් එක මේකේ පාර්ලිමේන්තුවට එන්න බැරි කෙනෙක් ඇමති වෙලා ඉන්නවත් දන්නේ නැහැ නේ. ඒක හොඳයි පාර්ලිමේන්තුව අපිට දැනගන්න පුළුවන්. අපි හිතනවා රටේ තාරුණ්‍යයට අද මේ මොහොත වෙනකොට පාර්ලිමේන්තුව තුල මාසයක් කතා කරොත් විනාඩි 10ක් ඒ වෙනුවෙන් කතා කරන්න අවස්ථාවක් උදා වෙනවා. අගමැතිතුමාලා එහෙම අපිට මතකයි ඉස්සර ඒකාබද්ධ විපක්ෂ ඉන්නකොට මේ රටේ තාරුණ්‍ය වෙනුවෙන් මා විශාල බෙරියන් දුන්නා. අද වචනයක්ක් කතා කරන්න ඒ නිසා හිටපු ඇමතිතුමත් ඉන්නෝ. මේ රටේ තරුණ කටයුතු ඇමතිවරයාගේ වගකීම තමයි මේ රටේ අනාගතය. මේ රටේ අනාගතය දියුණු වෙන්න අවශ්‍ය ප්‍රවේශයක් ගැනීම. මම නිකන් සරල උදාහරණයක් ගන්න. ගරු කථානායකතුමනි, මේ රටේ තරුණයා උසස් පෙළ විභාගයෙන් එළියට එන තරුණයා, පාසල් අධ්‍යාපනයෙන් එළියට එන තරුණයා, විශ්වවිද්‍යාල යන්න බැරි විශාල පිරිසක් මේ රටේ හැදෙනවා. දැන් කට්ටිය කියන කට ඇරලා උකට තියෙනවා කාර්මික විද්‍යාල 30ක්ද 32ක්ද තියෙනවා කියලා. ඒ වගේ තියෙන தත්ත්ව පිළිබඳව හොයලා බලන්න. ඒකට ගිහිල්ලා ඉගෙන ගත්තට පස්සේ එතනින් එළියට අවිලි වෙලා මොකක්ද වෙන වටිනාකම කියලා බලන්න. උදාහරණයක් විදිහට ගත්තොත් ගරු කථානායකතුමනි, විදුලි කාර්මිකයෙක්, හරි ලස්සනට තරුණයෙක් නිර්මාණය. අද බලන්න විදුලි කාර්මිකයෙක් අපේ ගෙදරක වැඩක් කරගන්න හොයාගන්න ගියාම තාමත් අර මොන වයරින් බාස් කියන තැන තියපු ඒ ස්කිල් එක තමයි මේ සමාජය තුල තාම තියෙන. හැබැයි උදාහරණයක් විදිහට නිකන් තරුණ කඩුවේ ඇමතිවරයාට හයියක් අරගෙන වෙලා මේ ආයතන ටික එකතු කරලා මේ 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 කාර්මික මේ ආයතන ටික විද්‍යාල ටිකේ ඒ තියෙන தત્ත්වය මීට වැඩිය දියුණු කරලා සහතික පත්‍රයේ ඉඳලි වෙලා උපාධිය දක්වා යන්න පුළුවන් මාර්ගයක් හැදුවොත් මේ රටේ තරුණිය කැමැත්තෙන් එතෙන්ට යයි. මේ රටේ රජයේ සේවකයෝ විදියට එළියට එන්න බලාගෙන ඉන්න උපාධිධාරී විශාල පිරිසක් එතන නිර්මාණය වෙයි. හැබැයි අද වෙනකන් එහෙම කතාවක් නැහැ. අද වෙනකන් එහෙම ප්‍රවේශයක් ගන්නේ නැහැ. තරුණ කඩිතු අමාත්‍යන්තර වෙන් කළා තියෙන මුදල් ප්‍රමාණය දැනගත්තට පස්සේ අපේ රටේ තාරුණ්‍ය ගැන අපේ රටේ නායකයොන්ට කොහොමද දැනෙන්නේ කියලා. මෙන්න ආහාර හිරි වැටිච්ච හැඟීම් දැනීම් දැනෙන්නේ නැති නායකයොන්ට මේ රටේ තාරුණ්‍ය ගැන අවබෝධයක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා අපි අපේක්ෂා කරනවා කරු කථානායකතුමනි, මේ රටේ තාරුණ්‍ය නිවරදිව හඳුනගන්න පුළුවන් නායකයෙක්වත් මේ රටට බිහි වෙන්න කියලා. ප්‍රශ්නවලට උත්තර හොයන්න ඉස්සෙල්ලා තාරුණ්‍යේ වටිනාකම හඳුනගන්න පුළුවන්. ඊළඟ එක කරු කථානායකතුමනි, අපි මේ මොහොතේ විශේෂයෙන් මතක් කරන්න ඕන අපේ රටේ ක්‍රීඩාව පිළිබඳව. අද විවාදයට ගැනනවා අපි පහුගිය කාලේ මේ රටේ ක්‍රිකට් ගැන කතා කරා. ඒ ක්‍රිකට් පිළිබඳව විවාදය ආරම්භ කරන්න විගණන වාර්තා පාර්ලිමේන්තුවට ගේනකොට අර බල්ලනාවන්න ගෙනින විදිහට තමයි පාර්ලිමේන්තුවට මේක අරගෙන එන්න පුළුවන් වුණේ පාර්ලිමේන්තුවෙන් එළියට. හැබැයි ඊට පෙර අපි කෙටුම්පත පිළිබඳව විවාදයක් කරගත්තා. මේ විවාදයේදී ගරු කථානායකතුමනි, මට පුදුමාකාර වෙහෙසක් දරන්න වුණා දිනයක් වෙන් කරගෙන මේ විවාදය ගන්න. හැබැයි කෙසේ හෝ විවාදය ආරම්භ කළා. අද මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ තිබිච්ච මේ රටේ සමාජය තුළ මා ජනතාව නොදන්න මහ විශාල කාරණා රාශියක් එළියට ගන්න පුළුවන් වුණා. හැබැයි ඒ සියල්ල නෙමෙයි මා කියනවා 100%ක්වත් එළියට අවිල්ල නැහැ. සමහරු මේ ගැන කතා කරනකොට හරි බයයි, හරි අකමැති. දැන් පාර්ලිමේන්තුවේ කිව්වොත් මේ ක්‍රිකට් ගැන විතරයි කතා කරන්නේ. අපි ක්‍රිකට් වල ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න බැරි නම් මේ විගණකාධිපති වාර්තාවට උත්තරයක් හොයන්න බැරි නම් මේ රටේ අනිශ්ශේෂ්ඨ ගැන මොන කතාද කියන්නකො, අනිශ්ශේෂ්ඨ ගැන මොන විවාදද කියන්නකො. ඒ නිසා අපි කියනවා වත්මන් ක්‍රීඩා ඇමතිතුමාට, ඔබතුමාට හරින් ප්‍රනාන්දු ගරු ඇමතිතුමනි අවස්ථාව ඇවිල්ලා තියෙනවා. ඔබතුමා විසින්ම පත් කරපු විගණන කමිටුවක් කරහා පිටු 1611ක් මට මතක විදියට වාර්තාවක් දීලා තියෙනවා. අමුවේ හොරගම් කරපු කාරණා ටිකක් ඒකේ මතුවලා තියෙනවා. දැන් මේ කතා කරන්නේ සම්මිසිල්ල මහත්මයා ඊයේ පෙරේදක නෙමෙයි. ඒක කතා කරන්නේ රෝණ දිසානායක මේ ගරු ඇමතිතුමා. අපි මේ ටිකේ කතා කරානේ මේ ඉඩ ඉස්සෙල් එක. හරින් ප්‍රනාන්දු ඇමතිතුමා පත් කරලා විගණන වාර්තාව ඇවිල්ලා තියෙනවා. ඒකේ තියෙන කාරණා ටික ගත්තොත් ඒක මේ මේ මීට වැඩිය ඉතා බරපතලයි. මෙහෙමද මේ රට ඉස්සරහට යන්නේ කොහොමද කියලක රටේ ජනතාවට තේරුම් ගන්න පුළුවන් වෙයි. ගරු කථානායකතුමනි, අපි දැක්කා වත්මන් ක්‍රීඩා අමාත්‍ය තුමා පත්වීමට පස්සේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා කියනවා අර දකුණු අප්‍රිකාවට ගිහපු 19-15 ලෝක කුසලාන තරඟාවලිය මේ රටට අහිමි වීම හරහා ඩොලර් මිලියන 100ක පාඩුවක් වුණා කියලා. පොඩි ගණන්නේ ඩොලර් මිලියන 100ක පාඩුවක්. ඇත්තට මේක අහිමිවීම ගැන අපිට කනගාටුවක් තියෙන අපරාධයක්. හැබැයි එතුමාගේ ගණන් ඉලක්කම් අනුව ඩොලර් මිලියන 100ක් පාඩු වුණා නම් ගරු ක්‍රීඩා රාජ්‍යමත්තුමනි, ආසියානු තරඟාවලිය අපේ රටේ තියන්නේ නැතුව ඩුබායි වලට අරන්ගෙන ගිහිල්ලා තියලා අපිට පාඩු වෙච්ච ගාන කීයක් වෙන්න ඕනද? අපිට ආවේ ආදායම ඩොලර් මිලියන 3ක් විතර. හෝ 4ක්. එහෙනම් ඩොලර් මිලියන 100ක් මේ 19-15 මේ ලෝක කුසලාන අහිමි වරහ ඩොලර් මිලියන 100ක් අපිට අහිමි වෙනවා නම් මේ මොහොත වෙනකොට අපි අහනවා එතුමා කියන විදියට ගණන් ගිලව් එක්කම මේ රටේ ආසියානු ක්‍රීඩා ආසියානු ශූරතාවේ තියන්නේ නැතුව ඩුබායි වලට දීපු හිමාරා ඩොලර් මිලියන 3-4ක් ආවම මිලියන ගණනාවක් කාගේ සාක්කුවලටද වැටුනේ? අපිට ආරංචි විදියට ඩොලර් මිලියන 10ක 11 ටිකට් විතර අපි කිල්ලා තියෙනවා. එහෙමනම් ඒකටත් උත්තර දෙන්න මං හිතනවා ක්‍රීඩා ඇමතුමත් මේ මොහොතේ නැහැ. ක්‍රීඩාමතුමා හිටියානම් එතුමා උත්තරයක් දෙයි. මොකක්ද මේ සභාපතිවරයාගේ කතාව? ඇත්තට බොරුවක්ද නැත්නම් ඇත්තටම එහෙම පාඩුවක් වෙලා තියෙනවද කියන එක. ඊළඟ කරු කථානායකතුමනි, මම මේ වෙලාවේ රාජ්‍යමතුමාගේ අවධානය යොමු කරනවා මේ රටේ ක්‍රීඩාව හදන්න. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වෙන තව තැනක් තමයි මේ පාලකයන්ට ඕන පාලකයන්ගේ හිතවත්තු ඥාති සංග්‍රහ කරලි වෙලා මේක කරගෙන යෑම. ඔබතුමා දන්නවා මුකුත් ඕනේ නැහැ දඹුල්ලේ, මම නම කියන්නේ නැහැ ඒක හොඳ නැහැ, ගොඩාක් විහිදිලා යන හින්දා දඹුල්ලේ අපේ ඇමතුමත් ඉන්නවා, ඇමතුමත් දන්නවා දඹුල්ලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය මෙහා පැත්තේ පාකින් එකේ වෙන්නේ කොහොමද කියලා. කවුද පාකින් එකේ අයිතිකාරයා? කාගේ සාක්කුවට සල්ලි ටික යන්නේ? මොන මොන තරාතිරම් වල ඉන්න කට්ටියද පාකින් එක අරගෙන තියෙන්නේ? හාමුදුරුවන්ට කීයද යන්නේ කියලා ඔබතුමා දන්නවා රාජ්‍යමතුමා. මම හිතර ඔබතුමාගේ හැට සාක්ෂියක් කියනදි මේක නිවැරදි වෙනවා නම් හොඳයි කියලා. දැන් මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ තියෙනවා ගරු ඇමතිතුමනි, සමාජිකත්වයේ විසින් තරඟාවලි නීති පිළිබඳව වසර දෙකක් වළංගු වෙන්න මාසභාවදී අනුමත කරන එක වසර දෙකක් වළංගුයි. නමුත් පහුගිය 2022 අනුමත කරගත්ත මාසභාවේ අනුමත කරගත්ත නීති රීති 2023 මැයි මාස වෙනකොට අතෑරලා දාලිවර වෙලා තමන්ට ඕන විදියට හිතවත් කණ්ඩායම් දාලා ආණ්ඩුකාර කුසලාන තරඟාවලියට සහභාගී වෙච්ච කණ්ඩායම් අතර තමන්ට ඕන ටික උඩට අරගෙන ඉවර වෙලා ඒ හිතවත් ක්‍රීඩා සමාජවලට ප්‍රීමියර් TB තරඟාවලි වලට යන්න අවස්ථාව දීලා තියෙනවා. මේකෙන් මොකද වෙන්නේ? මේ හිතවත් ටීම් එක විතරක් ක්‍රිකට් ගාපු ඉඳ තමයි අද අපේ රටේ ටීම් එකක් නැත්තේ. අද අපේ රටේ හොඳ සංයුතිය අතර ක්‍රීඩකයෝ ටිකක් හොයාගන්න බැරි වෙලා තියෙන්නේ. ගරු කථානායකතුමනි, මේ රටේ හිතවත් ක්‍රීඩා සමාජ ටිකක්, මේ සන්තෝෂන් දෙන සමාජ ටිකක්, සභාපතිවරයාගේ ලේකම්වරයාගේ සහ ස්කෝ එකේ ඉන්න සෙට් එකත් එක්ක එකතු වෙලා ඉන්න ක්‍රීඩා සමාජ ටිකක්. ඕක ඇවිල්ලා නැහැනේ මොනරාගලින් කවදාවත් ක්‍රීඩකෙක්. ඕක ඇවිල්ලා නැහැනේ පොළොන්නරුවෙන් මන් දන්න තරමින් ක්‍රීඩකෙක්. ඕක ඇවිල්ලා නැහැනේ අම්පාරෙන් ක්‍රීඩකෙක්. ඕකේ ඉන්නේ ඔක්කොම කොළඹ, එක්කෝ කළුතර, එක්කෝ ගම්පහ. ගාල්ල මාතරින් එනවා ඒකත් අර ඇඟේ හයියට ආවොත් එක්කනේ දෙන්නේ කෙනා. සම් මේකට උත්තරයක් හොයන්න බෑ කවදාවත්. දැන් අද වෙච්ච දේ බලන්න. මේ කාරණාව අපි ගෙන හල්ලි වෙලා සමාජගත කරා. හිටපු ක්‍රීඩා ඇමතුමා ඒකට උත්තර දෙන්න උනා. ඒ උත්තර දෙනකොට මේ ප්‍රශ්නේ ගැඹුර තේරුම් ගත්තා. අද ගැඹුර තේරුම් ගත්තට පස්සේ මේ රටේ විකටකාධිපතිතුමා කිව්වා මේ පාලක මණ්ඩලයේ ඉන්නේ පට්ටපල් හොරු ටිකක්. මේ වෙනුවෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න කියලා. මොකක්ද උනේ? මේ හුරු ටිකට නීත්‍ය අනුකූල ක්‍රියාමාර්ග ගන්න වෙනුවට ඇමතිවරයා එළියට දාන ජනාධිපතිවරයා කටයුතු කරා. ඒතර අපි මේ රටේ මිනිස්සුන්ට තේරුම් ගන්න දෙන එකම කාරණාව මේ කල්ලිවාදය මේ එක එක ලබඳියාවන් හින්දා මේ රටේ නිවර්දිව නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එල්ලිපිට පේන දෙයක්. අද රොෂාන් සිංහ හිටපු ඇමතිවරයා වෙන හේතුවක් මන් දන්නේ එළියට
ආවිද? ඔහුගේ කාලය අවසානයි.
හරි හරි අවසන් කරනවා. ඒ නිසා මම විශේෂයෙන්ම කියනවා මේ අමාත්‍යංශයේ විවාදයට ගන්න වෙලාවේ අනිත් ක්‍රීඩා ගැන හොයන්න වෙලාවක් නැහැ කරු කතානායකතුමනි. මේ ක්‍රිකට් වල අහුවෙලා තියෙන මේ මංකොල්ලකාරයෝ ටිකට ආරක්ෂා දෙන්න පාලකයන්ට විලිලැජ්ජාවක් කිරිකිතයක් නැත්තම් ඒ වෙනුවෙන් ඇමතුමා දොට්ට දාලා ප්‍රශ්න විසඳුවා කියලා රටේ ජනතාව සතුටු වෙයි කියලා හිතනවා නම් මේ රටේ දේශපාලනේ යන්නෙත් එතනට නම් ඔබතුමා අපි මේ නියෝජනය කරන පාර්ලිමේන්තුවෙන් ඇති වැඩක් නැහැ. මේ රටේ විධායකය ගැන කිසි බලාපොරොත්තුවක් තියන්න බෑ. එහෙනම් රටේ මිනිස්සුන්ට අයිතියක් දෙන්න මේ රටේ ප්‍රශ්න ගැන සංවේදී ප්‍රශ්න ගැන හිරිවැටෙන්නේ නැතුව හරියට හිතන්න පුළුවන් නායකයෙක් තෝරගන්න අවස්ථාවක් දෙන්න කිමින් මගේ වචන කීපයක් සංකර මොහොසු.
ඔනබල් මනුෂ්‍ය නායකකාර ඩෙපියුටි ස්පීකර් විල් ටේක් ද චෙයාර්.
ක්‍රිකට් අනුකමිටුවේ කැබිනට් අනුකමිටුවේ නියෝජනය කරමින් තමයි අද දවසේදී මම මේ කතාව ඉදිරිපත් කරන්නේ. ඊට කලින් මම මතක් කරන්න ඕනි ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් සාකච්ඡා වෙච්ච අවස්ථාවේදී අපේ රොෂාන් රණසිංහ හිටපු අමාත්‍යතුමා සඳහන් කළා අපේ රැකී රක්ෂා ලබා දෙද්දි ප්‍රමුඛතාවය ලබා දීම සම්බන්ධයෙන් අපි අලුත් රැකී රක්ෂා පනත දැනට අවසන් අධියරේ පවතින ඒ රැකී රක්ෂා පනතට අපි ඇතුළත් කරලා තියෙනවා. සියලුම රටේ රාජ්‍ය සේවය විතර නෙවෙයි පුද්ගලික අංශේත් සියලුම අංශවලදී ඒ අයට වෙනස්කමකින් තොරව සැලකීම සඳහා, ඒ කියන්නේ ආබාධයක් තිබීම වෙනස්කමක් සැට සලකන්නේ නැතුව සමහරලාට උඩ වැඩ කරන වැඩකට ගන්න බැරි වෙයි. හැබැයි අනෙකුත් කරන්න පුළුවන් හැම අවස්ථාවකදීම අවම ප්‍රතිශතයක් දක්වා ලබා ගැනීමට අපි පනත හරහා ඉඩකඩ ලබා දීලා තියෙනවා කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම මේ වෙලාවේ මතක් කරා අපේ හේෂා විතානගේ මන්ත්‍රීතුමා යෞවන කටයුතු පිළිබඳ ඇමති තේනෙක් ගැන කතා කරා කවුද කරන්නේ කියලා. ඒ යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා විදියට හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා තමයි පත් කරලා තියෙන්නේ. ඒ වගේ මේ පත් කරලා තියෙන්නේ මේ රටේ යෞවන කටයුතු අමාත්‍යංශයේ පළවෙනි ඇමතිවරයා විදියට වැඩ කරපු, ඒ වගේම මේ රටේ තරුණ සේවා සභාව හදපු, ඒ වගේම මේ රටේ යෞවන සමාජ ක්‍රමවේදය හදපු ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ පළවෙනි තරුණ කැබිනට් ඇමතිවරයා විදියට, තරුණ කටයුතු පිළිබඳ ඇමතිවරයා විදියට මේ කටයුතු සියල්ල සම්පාදනය කරපු, තරුණයන් පිළිබඳ හොඳ ඇහැක් තියෙන නායකයෙක් විදියට අද හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ඇතිවෙච්ච තත්ත්වයන් එක්ක මේ වෙලාවේ එතුමන්ව පත් කරලා තියෙනවා. එතකොට එතුමා කතා කරා මේ ඩිග්නිටි එක ගැන, අර කම්කරුවන් සම්බන්ධයෙන් පේන් බාසේ නෑ අද වෙනකොට එතුමන්ල මතක් කරන දෙයක් නැහැ. විදුලි කාර්මිකයාගේ ඉඳලා හැම කෙනාගේම ඩිග්නිටි එක හදන්න, එයාගේ ගරුත්වය හදන්න ඕනි කරන වැඩපිළිවෙල අපි සකස් කරලා තියෙනවා. එතුමා කිව්වේ ඒ වලට ඩිප්ලෝමා නැහැ කියලා. නැහැ, ඩිප්ලෝමා තියෙනවා, ලයිසන් එකක් තියෙනවා, ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් විතර වැඩ කරන්න. ඒ වගේම විදුලි බල මණ්ඩලයෙන් ඒ සඳහා ලයිසන්සි ක්‍රමවේදයක් හදලා දීලා තියෙනවා. NVQ ලෙවල් විදියට යන්න, ඩිප්ලෝමා දක්වා යන්න පුළුවන්. ඒ ඉදිරිය දිගටම ඒ අයට වැඩකඩ හදලා තියෙනවා. ඉතින් විදුලිය සම්බන්ධයෙන් උපාධි තියෙනවා කොහොමත්. ඉතින් මේ සම්බන්ධයෙන් අපි නොදන්නාකම මම මේ වෙලාවේ තමන්ගේ දේශපාලනයට පාවිච්චි කරන්න එපා කියලාත් මතක් කරනවා. මේ වෙලාවේ මේ ක්‍රිකට් ගැන කතා තමයි වැඩියෙන් මේ දවස්වල ගියේ. පැය 270ක් මම හිතන්නේ විපක්ෂ නායකතුමා විතරක් කතා කරලා තිබුණා ක්‍රිකට් ගැන. මට මගේ සංඛ්‍යාලේඛන නිවැරදි නම් ඒ විදිහට තමයි මට දැනගන්න හම්බ වුණේ. කොහොම වුණත් ඇත්ත කතාව ක්‍රිකට් කියන්නේ සෙල්ලමක්. හැබැයි මේක දැන් සෙල්ලමක් නෙවෙයි, ඊට එහාට ගිහිලා තියෙනවා. මේ ක්‍රිකට් කියන්නේ ඊට වඩා බරපතල තත්ත්වයකට රටේ පත් වෙලා තියෙනවා. එතකොට පහුගිය කාලේ අපේ රටේ මැච් ගැහුවා, අපි මැච් පරදුණා. හැබැයි අපි ප්‍රතිශතයක් විදිහට අපේ රටේ ක්‍රිකට් මෑත කාලීනව අපේ ක්‍රිකට් ප්‍රතිශතය ජයග්‍රහණය කිරීමේ ප්‍රතිශතය වර්ධනය වෙලා තියෙනවා. දෙදස් විස්සට සාපේක්ෂව දෙදස් විසි එකේ වැඩි විසිකට වඩා විසි දෙකේ වැඩි විසි තුනේ ඊට වඩා වැඩි එහෙම අපි ප්‍රතිශතාත්මකව ක්‍රිකට් යම් දියුණුවක් ඇති වෙලා තියෙනවා හැබැයි කනගාටුවට කරුණ තමයි ක්‍රිකට් මැච් එකක් දෙකක් පරදිනකොට අපේ ක්‍රීඩකයොන්ට බනිනවා වගේම අනිත් ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න පටන් ගන්න ඒ වෙලාවට හැබැයි මේ වගේ වෙලාවෙන් වෙලාවට ක්‍රිකට් හොඳ වෙන වෙලාවට ක්‍රිකට් පාලක මණ්ඩලය හොඳ වෙන්නත් ක්‍රිකට් හොඳ වෙන වෙලාවට විනිසුරුවන් හොඳ වෙන්නත් ක්‍රිකට් හොඳ වෙන වෙලාවට පුහුණුකරුවන් හොඳ වෙන්නත් ක්‍රිකට් නරක වෙලාවට මේ හැමෝම නරක වෙන්නත් මේ ක්‍රමේ වෙනස් කරලා නිශ්චිත ක්‍රමවේදයක් මේ රටේ ක්‍රිකට් වෙනුවෙන් හදන්න ඕනි. ඒ නිසා තමයි ජනාධිපතිතුමා කැබිනට් අනුකමිටුවක් පත් කරේ අමාත්‍යවරයාට සහය දෙන්න යෝජනා ඉදිරිපත් කරන්න කියලා. මේ කැබිනට් අනුකමිටුව හරහා අලි සබ්‍රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කාංචන විජේසේකර මන්ත්‍රී ඇමතිතුමා ඒ වගේම පිරාන් අලස අමාත්‍යවරයා සහ මම නියෝජනය කරමින් මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවල අදහස් අරගෙන යෝජනා අරගෙන අමාත්‍යව කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අපි වපත් කරා. එතනදී අපි මූලික වශයෙන් කරුණු කාරණා කීපයක් පිළිබඳ අපේ අවධානය යොමු කළා. ඒ තමයි දැනට මූලික වශයෙන් කතාබහට ලක් වෙලා තියෙන මේ ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් ගැටලුව විසඳලා ඒ සම්බන්ධයෙන් හරි නීතියක් ක්‍රිකට් ව්‍යවස්ථාවක් නෙවෙයි ක්‍රිකට් සම්බන්ධයෙන් නීතියක් ඇතුළත් කිරීම සඳහා අවධානය යොමු කරන්න. ඒ වගේම ඒ හරහා හරි යහපාලන ක්‍රමවේද රූල් ඔෆ් ලෝ මේක ඇතුළේ ක්‍රියාත්මක කරන්න මූල්‍ය පිළිබඳව ඒ වගේම අනෙකුත් කාරණා පිළිබඳ විගණනය පිළිබඳව වැඩපිළිවෙල සකස් කරන්න අපි අවධානය යොමු කරා. ඒ වගේම ක්‍රීඩා කණ්ඩායමට ආවයින් පස්සේ මේ ක්‍රීඩකීන්ගේ පුහුණුවීම් කටයුතු ප්‍රමාණවත්ද මේ ක්‍රීඩකීන්ට ලැබෙන පහසුකම් ප්‍රමාණවත්ද මේ ක්‍රීඩකීන්ගේ තත්ත්වය සහ ක්‍රීඩාව ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය කරන පසුබිම පිළිබඳව අපි අවධානය යොමු කරයි. වගේම ලංකාව වටින් ක්‍රිකට් ක්‍රීඩකයෝ තෝරා ගැනීම සඳහා වූ වැඩපිළිවෙල ඒ වගේම ඒ අය රඳවා තබා ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳවත් අපි මෙහිදී අවධානය යොමු කළා. මෙහිදී අපි මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕන සමහරු විවාදයකට මත් වුණා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ කාගේ හරි පෞද්ගලික බූදලයක්ද කියලා. එහෙම නැත්නම් මේක කාගේ හරි ෂෙයාර් හෝල්ඩින් කම්පැනි එකක්ද කියන එක. අපි පැහැදිලිව කියන්න ඕනි ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ මේක ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවට අයිති ක්‍රීඩාවක්. ඒ වගේම මෙහි සතු මුදල් සමස්ත ශ්‍රී ලාංකික ජාතියේ සියලුම මිනිසුන්ට අයිති. අපි හැමෝටම මේ රටේ මිනිස්සු වෙනුවෙන් අපේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරලා ඒ වගේම මේ ක්‍රීඩාව හරහා ලබා ගන්න නම ඒ වගේම මේ ක්‍රිකට් පරිපාලනයේ මේ සියලු දෙනා එකතු වෙලා උපයා ගන්නා මුදලක් තමයි ICC එකෙන් ලබා ගන්න මුදල් සහ අනිකුත් මේ ඇඩ්වර්ටයිසින් හැම එකකින්ම ලබා ගන්න මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ලැබෙන මුදල්. ඒ නිසා මේක මේ රටේ සියලු ජනතාවට සාකච්ඡා කරන්න අයිතියක් තියෙන කාරණාවක් කියන එකක් මම මේ වෙලාවේ මතක් කරනවා. ඒක තමයි අපේ කමිටුවේ මතය වෙන්නේ. ඒ වගේම මේ සඳහා අපි අදහස් හොයා බලා ගන්න අපි විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන් හම්බ වුණා. ක්‍රීඩා අමාත්‍යවරයා හිටපු ක්‍රීඩා අමාත්‍යතුමන්ලා ඒ වගේම හිටපු ක්‍රීඩකයින් හිටපු ක්‍රීඩකයින් ඒ වගේම ක්‍රීඩා කරන අය පුහුණු කරුවන් විනිසුරුකරුවන් විගණකාධිපතිවරයා නීතිඥ සංගමය වරලත් ගණකාධිවරුන්ගේ සංගමය විගණකාධිපති ආයතන මේ වගේ බාය ඇසෝසියේෂන් එක විවිධ ආයතන සමග අපි අදහස් හුවමාරු කරගත්තා. ඒ වගේම ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් සමගත් අපි සාකච්ඡා කළා. එතනදී ක්‍රිකට් විතරක් නෙවෙයි බොහෝ ක්‍රීඩාවන් පාලනය කරන්නේ තට්ටු මාරු ක්‍රමයක එකම පිරිසක්
කියන එක. මිනිත්තු දෙකක කාලයක් තියෙනවා. මිනිත්තු දෙකක කාලයක් තියෙනවා. හොඳයි හරි.
එතකොට ක්‍රීඩා සංගම්වලට ඇතුල් වීමේ සීමාවන් පිළිබඳව වාර ගණන පිළිබඳව බරපතල සාකච්ඡාවකට ඇති වුණා. ඇතම් කණ්ඩායම් දිගින් දිගටම මේ ක්‍රීඩා කණ්ඩායම්වල වැඩ කටයුතු කරන. ඒ නිසා තමයි චිත්‍රසිරි කමිටුවක් හරහා චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යු කමිටුව හරහා මේ අලුත් වැඩපිළිවෙලක් සකස් කරන්න යෝජනා කළේ කියන එක ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන්ගේ පැත්තෙන් අපට දැනගන්න ලැබුණා. ඒ වගේම අපි දැනට තියෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීනුත් මුණ ගැහුණා. එතනදී මේ IPL ක්‍රීඩා ක්‍රීමේදී ආබාධයට පත් වුණ කියන ඒ ගිවිසුම් අනුව පැවැත්විය යුතු ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඒ අයට ක්‍රියාත්මක කරන්න දෙයක් නැහැ. ඒවා ඉස්සරහට ක්‍රියාත්මක කරන්න වෙනවා කියන කාරණාව එළි දැක්වුණා. ඒ වගේම මේ සමහර ක්‍රීඩා අමාත්‍යවරයා සාකච්ඡා කරද්දී මෙතනදී සාකච්ඡා කරාට ඒ සඳහා නිසි සහයෝගයක් නිසි සම්බන්ධීකරණයක් ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර ක්‍රීඩා අමාත්‍යංශය අතර නොපැවතුණු බවට අපිට පැහැදිලි කිරීම සඳහන් කරලා තිබුණා. ඒ වගේම අපි තීරණය කළ තියෙනවා ශ්‍රී ලංකා ICC එක හෝ එහෙම නැත්නම් ක්‍රිකට් ආයතනය මේ ක්‍රීඩා නීති සම්බන්ධයෙන් සකස් කරද්දී කැඳවා නොමැති බවත් ඔවුන් සඳහන් කළා. ඒ වගේම මේ ලෝකයේ අනිත් ක්‍රීඩකීන්ට ලබා දීලා තියෙන සියලු පහසුකම් අපේ ක්‍රීඩකීන්ටත් ලබා දීලා තියෙනවා කියලා ක්‍රිකට් ආයතනය නම් සඳහන් කළා. නමුත් ඒ සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම ඔවුන් ක්‍රීඩකීන්ගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳවත් ඒ වගේම නොයෙක් දේවල් පිළිබඳව චෝදනා ඉදිරිපත් වුණා. කොහොම වුණත් මේ වෙනකොට මේ අනුමැතියෙන් ප්‍රමාද කිරීම නොඑක් නොඑක් කාරණා හරහා ඒ කියන්නේ අමාත්‍යංශයෙන් සම්බන්ධීකරණය නොතිබීම නිසා 19 පහළ ලෝක කුසලාණය අපිට අහිමි වීම ඒ වගේම නොඑක් නොඑක් කාරණා හරහා ලංකාවට අහිමි වීම රාශියක් සිද්ධ වෙලා තියෙනවා කියන එක ඩොලර් මිලියන 100ක් ඒ සඳහා ඒ වගේම කවුන්සලයේ තබා ගන්න තිබිච්ච එක හරහා තවත් ඩොලර් මිලියන 20ක ප්‍රමාණ 30ක ප්‍රමාණයක් අහිමි වෙලා තියෙනවා කියන එක. ඒ කියන්නේ 19 පහළ ලෝක කුසලාණේ පවත්වන්න බැරි වෙච්ච එකෙන් ඩොලර් මිලියන 50කුත් ඩොලර් මිලියන 30ක් අහිමි වෙනවා කියලා මේ කවුන්සලයේ රැස්වීම තියන්න බැරි වීම වෙනුවෙනුත් සඳහන් කරලා තියෙනවා මේ ICC තහනම වැටීම නිසා. කොහොම වුණත් මේ ඔවුන් සඳහන් කරන විදිහට මේ ක්‍රීඩා ක්‍රිකට් ආයතනයේ මුදල් ක්‍රීඩා අමාත්‍යංශයට යෙදවීම සම්බන්ධයෙන් යම් ගැටලුම තාරී තත්වයන් මතුවෙච්ච බව ඔවුන්ගේ පැත්තෙන් සඳහන් වුණා. කොහොම වුණත් මේ සියල්ල හමුවේ අද වෙනකොට ක්‍රීඩකයින්ට ලීග් ක්‍රීඩා කරන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර අතුරුකම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ මේ අතුරුකමිට පිළි නොගන්න තත්ත්වයටත් පත් වෙලා තියෙනවා. ඒකත් එක්ක තමයි මේ අර්බුදය ඇති වුණේ. ඒ වගේම මේ සම්බන්ධයෙන් විනිසුරුවන් අපිට සඳහන් කළේ මේ දේශීය විනිසුරුවන්ට පවා මේ වෙලාවේ හරි ගෙවීම් සිද්ධ වෙලා නැතුව ඔවුන්ව බලා කියා ගැනීම හරියට සිද්ධ වෙන්නේ නැහැ කියන එක. ඒ වගේම තේරීම් කමිටුවකට වුණත් මේ වගේ තේරීම් කමිටුවකට අවශ්‍ය කරන ආකාරයෙන් තෝරා ගැනීමට නිසි ඉඩකඩ හම්බෙන්නේ නැහැ කියන එක සඳහන් වුණා. ඒ වගේම මේ හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකක් තිබුණට ඒකෙන් හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකකින් සිදුවිය යුතු කාරණාව මේ ක්‍රීඩකයන් පුහුණු කිරීම සිද්ධ වෙන්නේ නැහැ කියන එක මේ කමිටුව හමුවේ අදහස් ඉදිරිපත් වුණා. ඒ වගේම පුහුණු ක්‍රමවේදයේ අඩුපාඩු තියෙනවා කියන එක තමයි බොහෝ දෙනාගේ අදහස වුණේ. ඒ වගේම නීතිච්ඡ සංගමයක් අපිත් එක්ක එකතු වුණා. එතනදී සඳහන් වුණා විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් විශේෂ ව්‍යවස්ථාමය වෙනසක් අවශ්‍යයි කියන කාරණාව. එතනදී අපි ඉන්දියාවේ ලෝඩා කමිටුව නිර්දේශ කළා වගේ ඉන්දියාව ගත්තු අප්‍රෝච් එකම අරගෙන අපිත් මේ චිත්‍රසිරි කමිටුව බේස් එකක් කරගෙන ඊට එහාට ගිහිල්ලා නීතියක් හදලා පාර්ලිමේන්තුව හමුවේ සම්මත කර ගැනීම සිදු කළ යුතුයි කියන තැනට අපි අවධානය යොමු කරමින් ඉන්නවා. ඒ වගේම මූල්‍ය විනිවිදභාවය සකස් කිරීම සඳහා දැනට ICC ක්‍රිකට් ආයතනය විසින් පවත්වාගෙන යන මැනුවල් එකකට අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. මූල්‍ය සම්බන්ධයෙන් නවුන් කටයුතු කරන්නේ ප්‍රොකියුමන්ට් වැඩ කරන්නේ. නමුත් ඒක මේ රටේ මූල්‍ය ගනුදෙනු සිද්ධ වෙන ආකාරයකට අනිකුත් ප්‍රොකියුමන්ට් සිද්ධ වෙන ආකාරයට සිද්ධ විය යුතුයි කියන බොහෝ දෙනාගේ අදහස් මේ කමිටුව හරහා ඉදිරිපත් වුණා. ඒ වගේම මේ ක්‍රිකට් පාලක මණ්ඩලයට පත් වෙන නිලධාරීන් සම්බන්ධයෙන් ඔවුන්ගේ සුදුසුකම් ඔවුන්ගේ ජාත්‍යන්තර තලයේ හෝ දේශීය වශයෙන් තමන්ගේ ෆස්ට් ක්ලාස් ක්‍රිකට් ගහලා තියෙනවාද, ඒ වගේම ඔවුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් ක්‍රිකට්ම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ, විශේෂයෙන් ක්‍රීඩා වෛද්‍ය විශේෂඥයින් නීතිඥයින් ගණකාධිකාරිවරුන් වෘත්තිකයන් ඒ වගේම CEO වගේ තනතුරකට මුළු ලොකු දැවැන්ත ආයතනයක් පරිපාලනය කරන්න පුළුවන් මට්ටමේ CEO මට්ටමක් ලබා ගැනීම මෙහිදී සාකච්ඡාවට ඇති වුණා. ඒ වගේම හැම වෙලාවකදීම මේ බැඳියාවන් අතර ගැටුම් ඇතිවන ආකාරයට කටයුතු නොකළ යුතුයි කියන එකත් කැබිනට් මේ අනුකමිටුවට වාර්තා වුණා. මොකද බොහෝ වෙලාවට මේ ක්ලබ් සහ මේ පත්වෙන අය සම්බන්ධයෙන් අවස්ථාවලදී මේ බැඳියාවන් අතර ගැටුම් ඇතිවීම අපට දකින්නට ලැබුණා. ඒ වගේම සීමා ආයතනයත් මෙතනදී අපිත් එක්ක සඳහන් වුණා. නොයෙක් නොයෙක් ආයතන එකතු වෙද්දී බොහෝ දෙනා කිව්වා මේ ආචාර ධර්ම පද්ධතියක් තියෙන්න ඕන. මූල්‍ය විනය සම්බන්ධයෙන් සහ අභ්‍යන්තරේ කටයුතු කරද්දී මූල්‍ය ආචාර ධර්ම පද්ධතියක අවශ්‍යතාවය, ඒ වගේම වගවීමේ ක්‍රියාකලාපයක් කවුරුත් වග කියන්නේ නැහැ. සමහර වෙලාවට ක්ලබ්ස් වලට සල්ලි දුන්නාම කවුරුවත් ඒ සම්බන්ධයෙන් වගකීමක් නැහැ. කවුද ඒවල වගකීම ගන්නෙ? ඒවල කාටද ඒකේ වගකීම දරා ගන්න වෙන්නේ? ඒ වගේම මේ මූල්‍ය ක්‍රියාකලාපයේ සහ වගකීම වගේම අරමුදල ක්‍රිකට් දියුණු කිරීම සඳහා පමණක්ම සමස්ත රටේම ක්‍රිකට් දියුණු කිරීම සඳහා පාවිච්චි කළ යුතුයි කියන එක බොහෝ දෙනෙක්ගේ අදහස වුණා. ඒ වගේම විනය කඩකිරීම් වලදී ඒ සඳහා ඍජු මැදිහත් වීම පවත්වා ගැනීම අවශ්‍යයි කියන කාරණාව මැදිහත් වුණා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනට මේ කතා කරන පෞද්ගලික ආයතන නෙමෙයි, මේක ජාතික ආයතනයක් වශයෙන් නිශ්චිත වශයෙන් සඳහන් වීම වැදගත් වන බව මේ වුණා. ඒ වගේම ක්‍රීඩා සමාජ ක්‍රීඩා සංගම් වලටත් ජාත්‍යන්තර වශයෙන් බලපාන නීති රීති අනිවාර්යෙන්ම බලාත්මක කරන්න ඕනේ. ඒවා සම්බන්ධයෙන් අමාත්‍යංශයත් අතර නිසි කළමනාකාරීත්වය නිසි sannivedanaye සිදුවිය යුතුයි කියන කාරණාවක් සඳහන් වුණා. ඒ වගේම ක්‍රීඩා සමාජ සංගම් වලත් විගණකාධිපතිගේ අධීක්ෂණයට ලක්විය යුතුයි කියලත් අදහස් වුණා. මොකද දැන් මේ මුදල් පොදු මුදල් බවට පත් වෙලා තියෙන නිසාම. ඒ වගේම නිශ්චිත මෙහෙයුම් ක්‍රමවේදයකුත් මේ සඳහා සකස් වෙන්න ඕනේ. ක්‍රිකට් ආයතනයේ පාලනය වෙද්දී නිශ්චිත මැනුවල් එකට නිශ්චිත මෙහෙයුම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක අනු කමිටුවට අදහස් යෝජනා වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම මේ ආයතනයේ භාණ්ඩාගාරික තනතුර පවා ඉතාමත්ම සුදුසුකම් ලත් ඒ සම්බන්ධයෙන් අධ්‍යක්ෂින් තියෙන පුද්ගලයන් පත්විය යුතුයි කියන කාරණාව අවධානයට ලක් වුණා. ක්‍රීඩා මේ ක්‍රීඩකයෝ තරඟ කරද්දී ඒ අයගෙන් යම් යම් ක්‍රීඩාවේ අපි පරාජයට පත් වෙද්දී තමයි මේ හැමදේම චෝදනා කරන්න පටන් ගත්තේ. Facebook එකේනොත් අපි වඳින ක්‍රීඩකයෝ ආයි දවසකට බනින්නේ, කෑ ගහන්නේ. මේ සේරම ක්‍රීඩකයෝ. ඉතින් මේ ක්‍රීඩකයෝත් ගෙනල්ලා අදහස් අපි ලබා ගැනීම සිද්ධ කළා. එතනදී අපිට දැනගන්න ලැබුණ ප්‍රධාන දෙයක් තමයි ලෝක කුසලානයට යද්දී ක්‍රීඩකයෝ 5 දෙනෙක් ෆිට් ආබාධ වලට ලක් වෙන. එතකොට මේ ආබාධ වලට ලක් වෙන්නේ ඇයි? විශේෂයෙන්ම දඟපන්දු යවන වනිදු හසරංග වගේ ක්‍රීඩකයෝ වතුරේ දුවවලා ඒ ආබාධයට ලක් වෙන්නේ අවසාන අවස්ථාවේදී. එතකොට මේ වගේ දේවල් ක්‍රියාත්මක කරන්න මේ පුහුණු කරුවන්ට තිබිච්ච අවශ්‍යතාවය මොකක්ද? එතකොට මේ කියන හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකේ ක්‍රියාත්මක වීම කොයි විදිහට තියෙන්නේ? මොකද ජිම් එකට යනවා, එහෙම නැත්නම් ඔයාගේ ෆිට්නස් ගැනම විතරයි බලන්නේ. මොනම වෙලාවකවත් මේ ක්‍රීඩකයන්ගේ ස්කිල් සම්බන්ධයෙන් අවධානය යොමු කළා නැහැ කියන චෝදනාව එළි වුණා. මොකද ඉන්දියාව ගත්තාම, ඕස්ට්‍රේලියාව ගත්තාම මේ ක්‍රීඩකයන්ගේ ස්කිල් ලෙවල් එක, දක්ෂතා මට්ටම ඉතාමත්ම ඉහළ මට්ටමක තියෙනවා. අපේ ක්‍රීඩකයෝන්ගේ දක්ෂතා මට්ටම තිබෙන බෝන් ටැලන්ට් එකක් තියෙන ක්‍රීඩකයෝ, නමුත් ඔවුන් ෆිට්නස් පිටිපස්සේ විතරක් ගිහිල්ලා ඔවුන්ගේ ක්‍රීඩා කෞශල්‍ය වැඩි කිරීම සඳහා පුහුණුවට අවකාශයක් ලබා දීලා නැහැ. ඉස්සර කාලේ ක්‍රියාත්මක වෙච්ච දඟපන්දු යැවීමේ සංචිත, පන්දු යව රකින්නන්ගේ සංචිත, බැට්මන් ලගේ සංචිත, මේ සංචිත සියල්ල අහෝසි වෙලා තියෙන මේ මෑත කාලයේ නේද? මේ සංචිත අහෝසි වීම නිසාම රටේ අනිත් පැත්තෙන් එන තවත් විශාල සංඛ්‍යාවක් ක්‍රීඩකයන්ට එන්න තියෙන පාර පවා අහිමි වෙලා ටික දිනක් අරගෙන ඒ අයව පුහුණු කර කර ඒගේ ෆිට්නස් විතරක් බලන තත්ත්වයට පත් වෙලා තියෙන කොහොම වුණත් මේ අයගේ පෝෂණය සම්බන්ධයෙන් වුණත් පෝෂණ නිලධාරීන් පත් කරලා තිබුණාට ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඒ අය මේ දොස්තරලා බොහොම දුරාවාරයේ දකින්නට හම්බෙන මේ පාර්ලිමේන්තුවේ කතාබහට ලක් වෙනකොට දැන් ඇවිල්ලා බලන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ අයට සම්බන්ධයෙන් ඩයට් ප්ලෑන් එකක්, මේ අය කෑම ටිකක් ගන්න පිළිවෙල, මේ ක්‍රීඩකයෝ ඉතාමත්ම දුක්ඛිත තත්ත්වයට පත් කරලා තියෙන ඔවුන් පිළිබඳව නිසි අවධානය යොමු කරලා නැහැ. ප්‍රැක්ටිස් කරන්න හරි විකට් එකක් නැහැ, පිච් එකක් නැහැ ලංකාවේ. හරියට ලංකාව වටේටම පිච් ටික නැහැ. ඒ වගේම ඒ තනතිරු නැහැ. ඒ වගේම මේ ක්‍රීඩකයින්ටත් පුහුණු වෙන්න වෙලා තියෙන්නේ ඉතාමත්ම බාල තත්ත්වයේ තනතිරු වල. හැබැයි පිටරටවල වලට ගියාම වෙනත් තනතිරු වල ක්‍රීඩා කරද්දී ඔවුන් ඉතාමත්ම අපහසුතාවයට පත් වෙන අවසානයේදී බැනුම් අහන්නේ අපේ ක්‍රීඩකයෝ. හැබැයි මෙතනදී මොවුන්ගේ මානසිකත්වය වැඩි කරන්න අපි ඇහුවා. ඔවුන්ගේ මානසිකත්වය වැඩි දියුණු කරන්න මොටිවේෂනල් කතා කරන්න, එහෙම නැත්නම් ඒවලට කවුරු හරි ඉන්නවද ක්‍රීඩා කණ්ඩායම ඇතුලේ? හැබැයි අවාසනාවකට ඒ වගේ ඔවුන්ගේ මානසිකත්වය වර්ධනය කරන්න, මානසිකව වැටුණු වෙලාවට ඔවුන්ව ශක්තිමත් කරන්න එහෙම කිසිම ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතිහාසයේ යම් යම් අවස්ථාවලදී, අවස්ථානු විවිධ අවස්ථාවලදී ක්‍රියාත්මක වූ බව තමයි ක්‍රියාත්මක කරලා තියෙන්නේ. එතකොට මේ ස්විනර්ස්ලා, ෆාස්ට් බෝලර්ස්ලා එහෙම වෙනම පුහුණු කිරීමක් නොමැති වීමත් අපේ රටේ ස්කිල්ස් අඩු වීමට හේතුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ආබාධ වලට ලක් වුණාම ඒ භෞතික චිකිත්සක ක්‍රමවේදය හරහා අවධානය යොමු කළ විදේශීය අදහස් අරගෙන ඒ අයට අවශ්‍ය පහසුකම් ලබා දුන්නත් ඒ සඳහා ඕනි කරන මූලික මඩ වග පෙන්වීම් කටයුතු ක්‍රීඩකයෝ සම්බන්ධයෙන් සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි දැනගන්න ලැබුණේ. ඒ වගේම පුහුණු කරුවන් ක්‍රීඩකයන් අතර, ඒ වගේම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ, සමහර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ අලුත් ක්‍රීඩකයෝ නැගලා එනකොට මේ යම් යම් ලෙජන්ඩ්ස්ලාට සමහරුන්ට අලුත් ක්‍රීඩකයෝ පත්වීම, අලුත් ක්‍රීඩකයෝ ලෙජන්ඩ්ස්ලා බවට පත්වීම දරා ගන්න බැරි තත්ත්වයන් තියෙන බවත් සමහර වෙලාවට අපට මේ කතාබහේදී අනාවරණය වුණා. ඒ වගේම අපි විගණකාධිපතිවරයා සමගත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ එතනදී මේ ක්‍රිකට් ආයතනයේ වගවීම විනිවිදභාවය පිළිබඳ ප්‍රශ්න එතුමා සිහිපත් කළා. එතකොට දූෂණ අක්‍රමිකතා අල්ලස් සම්බන්ධයෙන් නොඑක් ආකාරයෙන් 2019 හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා කරන ලද විගණන වාර්තාව, එතනදී ඒ විගණන වාර්තාවෙන් එළිදරව් වෙනවා ඇමරිකාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් නමින් වෙනම ගිණුමක් හදලා ඩොලර් 1,87,000ක මුදලක් වෙනම ගිණුමකට යවලා තියෙනවා. ඒත් අතිරු කමිටුවක් හරහා ඩොලර් 1,87,000ක් ශ්‍රී ලංකා ක්‍රිකට් නමින් වෙනම ගිණුමක් හදලා ඒ සම්බන්ධයෙන් දැනට නෛතික කටයුතු ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ කාලෙදිත් මේ සියලු කටයුතු සඳහා නිවැරදි ක්‍රීම් කරන්න, ඒ වගේම මේ සම්බන්ධයෙන් ෆොරෙන්සික් ඔඩිට් එක එතනින් එහාට ගිහිලා කළ යුතු කටයුතු සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා අදහස් දක්වනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය මේ සඳහා මැදිහත් වෙලා ක්‍රිකට් ආයතනය තමන් ප්‍රොඇක්ටිව්ලි ඉස්සරහට ඇවිල්ලා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ විය යුතුයි කියන එක තමයි අදහස බවට පත් වුණේ. ඒ වගේම ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ පත්වෙද්දී මේ සුදුසුකම් ලත් අයගෙන් පත්වීම සිද්ධ විය යුතු. ඒ වගේම මේ සම්බන්ධයෙන් චිත්‍රසිරි කමිටුව ප්‍රකාශයට පත් කරලා තියෙන විදිහට, ඔවුන් යෝජනා කරලා තියෙන විදිහට මේ අලුත් ක්‍රමවේදය හරහා නොමිනේෂන් කමිටි එකක් ඒ සඳහා නාම යෝජනා බාර දීලා එතනින් ඉස්සරහට යන ක්‍රමවේදය, මේ විවිධ අයගෙන් ලබා ගන්නා ක්‍රමවේදය ක්‍රියාත්මක කළ යුතුයි කියලා මේ චිත්‍රසිරි කමිටුව යෝජනා කළපු දේ තවත් ඉස්සරහට ගිහිල්ලා අපි තවත් අදහස් එකතු කරලා මේ යෝජනාවලිය ඉදිරිපත් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒත් එක්කම විශේෂයෙන්ම මෙතනදී අපි මතක් කරන්න ඕනේ මේ චිත්‍රසිරි කමිටුවෙන් ලබා දීපු වාර්තාව. ඒ වගේම මේ දවස්වල අපි සුවාගැනීම් කරන ලද සියලු කාරණා එකතු කරලා ඒ කාරණා වලින් අපි ක්‍රිකට් සඳහා දීර්ඝකාලීන වශයෙන් විසඳුමක් ලබා දෙන්න පාර්ලිමේන්තුවේ ඇතුලේ පනතක් සකස් කරලා මේ ක්‍රිකට් ආයතනය කොහොමද පරිපාලනය වෙන්න ඕනි, මේක අමාත්‍යංශයත් එක්ක කොයිතරම් දුරට දුරස් වෙන්න ඕනිද, කොයිතරම් විදියට ලං වෙන්න ඕනිද, රෙගුලේෂන් පාර්ට් එක කරන්න ඕනි කොයි විදියටද, ඒ වගේ මේකට බලපෑම් කරන්න බැරි වෙන විදියට නීතිය හරහා ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා වගේම මේ ඒ දීර්ඝකාලීන වැඩපිළිවෙල අනුකමිටුව විදියට අපි යෝජනා කරනවා. ඉදිරියේදී අපි යෝජනා ඉදිරිපත් කරන්න සූදානමින් ඉන්නවා. මේ වෙලාවේ ඒ යෝජනාවලියත් අපි අමාත්‍යවරයාට ඉදිරිපත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයාට ඊට අමතරව ක්‍රීඩා අමාත්‍යවරයා මේ වෙලාවේ තාක්ෂණිකව ගත යුතු ක්‍රියාමාර්ග ටික මේ කමිටුවේදී තෙලිදරව් වුණු කාරණා, පුහුණුව සම්බන්ධයෙන් කාරණා, ඒ වගේම වගවීම සම්බන්ධයෙන් කාරණා, ඒ වගේම මේ විගණනයේ සම්බන්ධයෙන් කාරණා සම්බන්ධයෙන් අමාත්‍යවරයා කටයුතු කරනවා වගේම ICC සමග සාකච්ඡා කරලා දැනට ලංකාවට අත්විලා තියෙන මේ ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා මේ වෙලාවේ සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට කරනවා. අපි එතුමාට කියනවා මේ වෙලාවේ ඒ සඳහා දිය යුතු පූර්ණ සහයෝගය කැබිනට් අනුකමිටුව විදියට ලබා දෙනවා වගේම ඉතාමත්ම ඉක්මනින්ම මේ දැනට පවතින මේ ක්‍රීඩාව ඉතාමත්ම ඉක්මනින් ඉස්සරහට ගන්න පුළුවන් අවශ්‍ය වෙන මේ සමහර පුහුණුකරුවන්ගේ බරපතල ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒ වගේම විදේශික සමහර ප්‍රධාන පුහුණුකරුවෝ කියන අය කිසිම ආකාරයකින් අපේ ක්‍රීඩකයොත් එක්ක නිවැරදි ආකාරයකින් ගැටල වැඩ කරන්නේ නැහැ. ටීම්ද මන් දන්නේ විවිධ නම් කියනවා. හැබැයි මේ අයත් එක්ක මේ නොගැලපෙන කණ්ඩායම් අයින් කරලා අපේ ක්‍රීඩකයින්ට ගැලපෙන ක්‍රීඩකයන්ගේ අදහස් තේරුම් ගන්න ක්‍රීඩකයන්ව උස්සන්න පුළුවන් නියම සුදුසුකම්ලත් කණ්ඩායම ඉතාමත්ම ඉක්මනින් පත් කරලා රටේ සියලුම දෙනා බලාගෙන ඉන්නේ මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් ශක්තිමත් වෙලා අපි ලෝක ශූරයන්ගේ මට්ටමට යන එක. ලබන අවුරුද්දේ දැන් තියෙන T20 ලෝක ශූරතාවයේ හරි ජයග්‍රහණය කිරීමේ අරමුණින් මෙතනින් පටන්ගෙන වැඩ ආරම්භ කරන්න ක්‍රීඩා මාත්‍යවරයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මාත්‍යවරයා. ඔව් ගරු කිරියමීතු.
එදා අපි අර කමිටිය හම්බුණානේ ඔබතුමත් හිටියනේ. ඇත්ත වශයෙන්ම චිත්‍රසිරි වාර්තාව අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. මම අහන්න කැමතියි මේ වාර්තාව පන්තක් හැටියට ගේන්නේ කවදාද කියලා.
අමාත්‍යතුමනේ චිත්‍රසිරි වාර්තාව පමණක් නෙවෙයි, චිත්‍රසිරි වාර්තාවට අදාළව තවත් අපි කරුණු එකතු කරනවා. ඒ එකතු කරලා අපි ඒක කැබිනට් අනුකමිටුව අපි බලාපොරොත්තු වෙනවා අපේ වාර්තාව තව සුමාන දෙකක් යන්න මත්තෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න. ඒක පදනම් කරගෙන අපි අලුත් ක්‍රිකට් පනත අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ක්‍රිකට් පනත අපි ඉතාමත්ම ඉක්මනින් බලාපොරොත්තු වෙන දවසක් පනත සකස් කරන්න තියෙනවා. ඒ සකස් කරාම විශේෂයෙන්ම අපි එතන කරද්දි අපි ICC එකේ එකඟතාවයන් මේ සියල්ලම ඇතුව තමයි මේ සියල්ල ක්‍රියාත්මක කරන්නේ.
හරි, බොහොම ස්තුතියි.
නියුජ කතාවක් හිටපු මේ මොකද ඉන්දියාවේ ක්‍රිකට් පරිවර්තනය ඇති කිරුවේ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය. ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අධීක්ෂකය යටතේ තමයි ලෝඩා කමිටිය පත් කළා ඒ කටයුතු සිද්ධ කෙරුවේ. ඒතර මම ඔබතුමාට කියන්නේ මේ ශ්‍රී ලංකා ක්‍රිකට් තියාගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ඔහොම තියාගෙන ඔය බලාපොරොත්තු වෙන වෙනස්කම් කරන්න බෑ. පොඩ්ඩක් ඉන්නකො මම කියනක. මොකද ඉන්දියාවේ කෙරුවේ ඉන්දියාව ක්‍රිකට් පාලක මණ්ඩලයේ විතුරුව අහැරලා ඉන්ටරිම් කමිටියක් පත් කළා. ඒ ඉන්ටරිම් කමිටිය කරා තමයි ඒ වෙනස්කම් කෙරුවේ. අන්න ඒකයි මම මේ ඔබතුමාට කියන්නේ කරන ක්‍රමය. ඉන්දියාව ඔබතුමා ලෝඩා කමිටිය කියලා. එතකොට දැන් මේ ශ්‍රී ලංකා ක්‍රිකට් තියෙනකම ඔය වෙනස්කම් වෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ.
හොඳයි. කරු මනෝසේමතුමා.
ඒ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙතුමන්ලා මේ අර උඹහෙත් මොකද මේ කොරහෙත් කිඹුලු දකිනවා. මම කියන්නේ අපි ඔව් ශ්‍රී ලංකා ක්‍රිකට් මේ විදියට තියේවි. හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් එකට අපි පාර්ලිමේන්තුව ඇතුළෙන් පනත සම්මත කරනවා. ඒක පාර්ලිමේන්තුව ඒ ඉන්දියාවේ ලෝඩා කමිටුව හරහා ගත්තු අප්‍රෝච් එකම තමයි. අපි පාර්ලිමේන්තුව හරහා කැබිනට් අනුකමිටුව හරහා අරගෙන අපේ කැබිනට් අමාත්‍යවරයාට කැබිනට්ටුව හරහා බාර දීලා අලුතෙන් පනත හදලා ක්‍රිකට් ආයතනය අලුත් ව්‍යවස්ථාපිත ආයතනයක් බවට පත් වෙනවා. එතකොට ඒ ව්‍යවස්ථාධාවිත තත්ත්වයට පත් වුණාම මේ කියන ප්‍රශ්නවලට සියල්ලටම ස්ථිර විසඳුමක් ලබා දෙනවා. පොඩ්ඩක් ඉවසන්න, වැඩේ හරියටම කරලා දෙනවා.
හරි, බොහොම ස්තුතියි. අන්ඩ්‍රයා පමෙත්තුම.
නියෝජ්‍ය කතානායකතුමනි, හැමතුමාගෙන් මට දැනගන්න කාරණාවක් තියෙනවා. ක්‍රීඩා හැමතුමාගේ විශේෂයෙන්ම අද ක්‍රිකට් ගත්තත් ෆුට්බෝල් ගත්තත් අපි අන්තර්ජාතික ආයතනවල සමග සමාව වැඩ කරන්නේ. එවැනි අවස්ථාවක ඒ ආයතන සමග සමීප සම්බන්ධතාවයක් ඇතුව තමයි අපි වෙනස්කමක් කරනවා කරන්න වෙන්නේ. එහෙම නැත්නම් අපි මෙතන කතා කරවට කරන්න බෑ. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධයෙන් උත් මම අවධානය යොමු කරන්න කැමතියි ඔබතුමන්ලට. ඒ ගැන ඔබතුමන්ලා ගන්න ක්‍රමයේ අදහස ගැන මම දැනගන්න කැමතියි.
කරු මනෝසේන
අන්තිතුමනි, මෙතනදී ක්‍රිකට් ව්‍යවස්ථාවක් වෙනස් කරනවා නම් වගේ කාරණාවක් වෙනවා නම් තමයි අපි ඒ වගේ තත්වයකට යන්නේ. කොහොම වුණත් අපි මේ පාර්ලිමේන්තු රටක නීතියකට ICC එක හෝ ජාත්‍යන්තර ආයතන බැඳෙනවා රටක නීතියක් වෙනස් කරදි. නමුත් අපි රටක් විදියට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සමග සාකච්ඡා කරලා ජාත්‍යන්තර ක්‍රිකට් සමුන්තලයත් සමග මේ සම්බන්ධයෙන් ඉදිරි වැඩ කටයුතු කොහොමද වෙන්නේ කියන එක සාකච්ඡාවක් එක්ක යන. දැනටමත් ක්‍රීඩා අමාත්‍යතුමා මේ සම්බන්ධයෙන් ICC එකට දැනුවත් කරලා තියෙනවා. අපි අලුත් ක්‍රීඩා පනතක් විදියට මේක ක්‍රිකට් පනතක් විදියට අලුතෙන් මේ කටයුතු සූදානම් කරනවා කියන එක ඔවුන්ගේ එකඟතාවයත් එක්ක තමයි අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි අයිසොලේට් වෙන්න බලාපොරොත්තුවක් නැහැ.
ප්‍රොෆෙසර් සුති ගරු එස් නොහර්තලිංගම් මැතුමා, ඔබතුමාට මිනිත්තු 8ක කාලය ගන්න තියෙනවා.
කෞරව ප්‍රදි සභානායකර් අවර්களே, இன்றைய இந்த விவாதம் ஆரம்பத்திலிருந்து விளையாட்டு துறை என்று சொன்னால் இலங்கையிலே அது கிரிக்கெட் தான், கிரிக்கெட் மட்டும்தான் என்றவாறு இங்கே உரைகள் என்று மட்டுமல்ல, கடந்த சில நாட்களாக இப்படியாகத்தான் விளையாட்டு என்று சொன்னால் அது கிரிக்கெட் மட்டும்தான் என்ற நிலையிலே தான் போய்கொண்டிருக்கின்றது. அதற்கு முக்கிய காரணம் நான் நினைக்கின்றேன், கிரிக்கெட் கட்டுப்பாட்டு சபைக்குள்ளே ஸ்ரீலங்கா கிரிக்கெட்டுக்குள்ளே இருந்த ஊழல் மோசடிகள் காரணமாகத்தான் இன்று அது ஒரு பேசுபொருளாக இருந்து கொண்டிருக்கின்றது. இங்கே அமைச்சர் இல்லை, இப்பொழுது இன்று ஒரு அமைச்சர், நேற்று ஒரு அமைச்சர், சில வேளைகளிலே நாளையோ நாளை மறுதினமோ விளையாட்டுத்துறைக்கு இன்னொரு அமைச்சர் நியமிக்கப்படக்கூடும். அதனால் இங்கே இந்த விளையாட்டுத்துறை சம்பந்தமான இந்த விவாதத்திலே, இளைஞர்கள் சம்பந்தமான இந்த விவாதத்திலே நான் இங்கே வருகை தந்திருக்கின்ற, அவதானித்துக் கொண்டிருக்கின்ற விளையாட்டுத்துறை சார்ந்த உயர் அதிகாரிகள் பிரசன்னமாகி இருப்பார்கள். அவர்கள் இந்த எங்களுடைய இந்த கோரிக்கைகள், இந்த விடயங்களை செவிமடுத்துக் கொண்டிருப்பார்கள் என்பதற்காக நான் சில விடயங்களை, குறிப்பாக மன்னார், வவுனியா, முல்லைத்தீவு, கிளிநொச்சி மாவட்டங்களிலே இந்த விளையாட்டுத்துறை சம்பந்தமான சில விடயங்களை மட்டும், கோரிக்கைகளை அல்லது குறைபாடுகளை இங்கே முன்வைக்கலாம் என்று நான் நினைக்கின்றேன். மன்னார் மாவட்டத்திலே நரவிலிக்குளம் பிரதேசத்திலே மன்னார் மாவட்டத்துக்கான பொது விளையாட்டு மைதானத்தினுடைய கட்டுமான பணிகள் ஆரம்பிக்கப்பட்டு இடையிலே ஒவ்வொரு காரணங்களுக்காக நிறுத்தப்பட்டு இன்று வரை அது நிறைவு பெறாமல் இருக்கின்ற ஒரு நிலைமை இருக்கின்றது. ஏறக்குறைய 50% நிதி ஒதுக்கீடுகளுக்குரிய வேலை திட்டங்கள் தான் நாங்கள் நடந்து ஏறியிருக்கின்றன. சம்பந்தப்பட்ட அதிகாரிகளால், விளையாட்டுத்துறை சார்ந்த அமைச்சர் அதிகாரிகளால் இந்த வருடம் 2023 முன்பாக அனைத்து வேலைகளும், அந்த மாவட்ட பொது விளையாட்டு மைதானத்தினுடைய அனைத்து வேலைகளும் பூர்த்தி செய்யப்படும், கட்டுமான பணிகள் பூர்த்தியாகும் என்று உறுதிமொழி கூறப்பட்டாலும் இன்று வரைக்கும் அங்கே அந்த வேலை திட்டங்கள் பூர்த்தி அடையவில்லை. குறிப்பாக மெய்வல்லுனர் போட்டிகளுக்கான அந்த ஆடுகளம், அத்லெட்டிக் ட்ரக் எனப்படுகின்ற அந்த ஆடுகளங்கள் இன்னமும் பூர்த்தி செய்யப்படவில்லை. ஆகவே இது தொடர்ச்சியாக எவ்வளவு காலம் இது இந்த திட்டங்கள் எவ்வளவு காலங்களிலே முடிக்கப்படும் என்ற சந்தேகங்கள் எங்களுக்கு இருக்கின்றது. ஏனென்று சொன்னால் கிளிநொச்சி மாவட்டத்திலே வட மாகாணத்துக்கான சர்வதேச தரத்திலான ஒரு விளையாட்டு மைதானம் நான் நினைக்கின்றேன், அது இப்போ 8-9 முன்பு ஆரம்பிக்கப்பட்டது, இன்னும் அந்த வேலை திட்டங்கள் பூர்த்தியாகப்படவில்லை. அதேபோல் இன்னும் மத்திய அரசாங்கத்தில் இருந்து மாகாண சபைக்கு அந்த மைதானம் கையளிக்கப்படவில்லை. 2014 என்று நினைக்கின்றேன், அப்பொழுதைய விளையாட்டுத்துறை அமைச்சர் மகிந்தானந்த அழுத்கமிகையிடம் நான் இந்த கோரிக்கையை எப்பொழுது திறக்கப்படும் என்று அப்பொழுதே நான் கேட்டேன். அப்பொழுது அவர் சொன்னார், அடுத்த வருடம் 2015 தேசிய விளையாட்டு விழா கிளிநொச்சி மாவட்டத்திலே அந்த மைதானத்திலேதான் நடைபெறும் என்று கூறினார். ஆனால் இன்று வரை அந்த விளையாட்டு மைதானத்தினுடைய வேலைகளே இன்னும் பூர்த்தி செய்யப்படாமல் முழுமை பெறாமல் இருக்கின்ற நிலையிலே எப்படி இந்த பாரபட்சமான அரசாங்கத்தினுடைய நிதி நிலவரம் அல்லது நிதி நெருக்கடி பொருளாதார நெருக்கடி நாங்கள் அறிந்தவர்களாக இருந்தாலும் கூட எவ்வளவு காலத்திற்கு இந்த மைதானங்களை நீங்கள் பூரணப்படுத்தாமல் கடத்தி நிறைவேற்றாமல் முடிக்காமல் செய்ய கொண்டு போய் செல்ல போகிறீர்கள் என்ற ஒரு ஆதங்கம் விளையாட்டுத்துறை சார்ந்த ஆர்வலர்கள் மத்தியிலே இருக்கின்றது. வவுனியா மாவட்டத்திலேயும் இதே போன்று பொது விளையாட்டு மைதானம் ஓமந்தையில் இருக்கின்ற பொது விளையாட்டு மைதானம் ஏறக்குறைய பூர்த்தியாகிவிட்டது. ஆனால் அது வீரர்களுக்கோ விளையாட்டு வீரர்களுக்காவோ அல்லது பொதுமக்களிடம் அந்த மைதானம் இன்னமும் கையளிக்கப்படவில்லை. மின்சார இணைப்பு இன்னும் செய்து முடிக்கப்படவில்லை. ஆகவே அது ஒரு பராமரிப்பு இல்லாத காரணத்தினால் அந்த மைதானங்கள் ஒரு பாவனைக்கு பயன்படுத்த முடியாத ஒரு நிலைமை உருவாக்குகின்ற நிலைமைதான் இருக்கின்றது. ஆகவே உடனடியாக இந்த மைதானங்களை வீரர்களிடம் அல்லது சம்பந்தப்பட்ட அதிகாரிகளிடம் மாவட்ட விளையாட்டு அதிகாரிகள் அல்லது மாவட்ட செயலகத்திடமோ இந்த மைதானங்களை பொறுப்பு கொடுக்கின்ற ஒரு வேலை திட்டத்தை உடனடியாக நீங்கள் முன்னெடுக்க வேண்டும். முல்லைத்தீவு மாவட்டத்திலே ஒரு மைதானம் இல்லை. 4-5 வருடங்களாக அந்த மைதானங்களை ஒரு இனம் காணுவதற்கு எல்லோருமே அங்கே தடையாக இருந்திருக்கின்றார்கள். அது அரசு அதிகாரிகளாக இருக்கலாம், ஒரு அந்த மைதானத்துக்குரிய காணியை தெரிவு செய்வதற்கு 3-4 இடத்திலே பார்க்கப்பட்டது. முல்லைத்தீவு மாவட்டத்திலே புதுக்குடியிலே வட்டுவாகலிலே கள்ளப்பாடு இப்படி நகரப்பகுதியிலே என பல்வேறு இடங்களிலே அங்கு பார்க்கப்பட்டது. ஆனால் இதுவரைக்கும் ஒரு ஸ்போர்ட்ஸ் காம்ப்ளெக்ஸ் விளையாட்டு அரங்கை நிர்மாணிப்பதற்கு விளையாட்டு மைதானத்தை மாவட்டத்துக்குரிய விளையாட்டு மைதானத்தை நிர்மாணிப்பதற்கு எந்தவித நடவடிக்கையும் எடுக்கப்படவில்லை. ஒவ்வொரு காரணங்களை கூறி கடத்தப்பட்டுக் கொண்டிருக்கின்றது. அங்கே உள்ள இளைஞர்களுக்கு அந்த வாய்ப்பு விளையாட்டு போட்டிகளிலே பங்கு பெற்றிருக்கின்ற வாய்ப்பு மறுக்கப்படுகின்றது. அண்மையிலே 72 வயதான அகிலத்திருநாகி என்ற முல்லைத்தீவை சேர்ந்த ஒரு வீரர் 72 வயது பிலிப்பைன்ஸில் நடைபெற்ற நேஷனல் மாஸ்டர் அண்ட் சீனியர் அத்லெட்டிக்ஸ் போட்டிகளிலே முதல் 2 தங்கப்பதக்கங்களை வென்றிருக்கின்றார். அங்கே வீரர்கள் இருக்கின்றார்கள், 72 வயதிலேயும் சாதிக்கக்கூடிய வீரர்கள் வன்னி மாவட்டத்தில் இருக்கின்றார்கள் என்று சொன்னால் சாதாரண இளைஞர்களுக்கு வீரர்களுக்கு வாய்ப்புகள் வழங்கப்படுகின்ற பட்சத்திலே நிச்சயமாக அங்கே அவர்களுக்கு அந்த தேசிய மட்டத்திலே மாகாண மட்டத்திலே சர்வதேச மட்டத்திலே அவர்கள் பிரகாசிக்கக்கூடிய நிலைமை இருக்கும். அதற்கான வாய்ப்புகளை நீங்கள் உருவாக்கி கொடுங்கள், போட்டிகளை நடத்துங்கள், சிறந்த பயிற்சிகளை அங்கே கொடுங்கள். குறிப்பாக அங்கே இளைஞர்கள் வடமாகாணத்திலே குறிப்பாக இளைஞர்கள் அவர்கள் வேறு வழியின்றி இன்று போதைப்பொருள் பாவனைக்கு உள்ளாக்கப்பட்டிருக்கின்றார்கள். போதைப்பொருள் பாவனை காரணமாக அவர்கள் வேறு திசையிலே சென்று கொண்டிருக்கின்றார்கள், தற்கொலைக்கு உள்ளாக்கப்படுகின்றார்கள். பல்கலைக்கழக மாணவர்கள், பாடசாலை மாணவர்கள், இளைஞர்கள் இப்படியாக போதைப்பொருள் பிளீஸ் இப்படியாக மிகவும் மோசமான ஒரு நிலைக்கு இளைஞர்கள் தள்ளப்பட்டிருக்கின்றார்கள். அவர்களுக்கானவே அளவு அவர்கள் கடந்த காலங்களிலே தமிழ் இளைஞர்கள் குறிப்பாக அவர்கள் பாதிக்கப்பட்டதன் காரணமாக அவர்கள் சமூகத்தோடு இணைக்கப்படாததன் காரணமாக அவர்கள் ஒரு ஆயுத போராட்டம் உருவாக்கப்பட்டதற்கு காரணம் அவர்களை இளைஞர்களாக அவர்களுக்குரிய வாய்ப்புகள் வசதிகள் இல்லாமல் இருந்ததன் காரணமாகத்தான். ஆகவே இங்கே அவர்கள் நான் நினைக்கின்றேன் இப்பொழுது பார்த்தால் செய்தி பத்திரிகைகளில் பார்த்தால் இளைஞர்கள் கஞ்சாவுடன் கைது, இளைஞர்கள் ஐஸ் போதைப்பொருளுடன் கைது, இப்படியான செய்திகளைத்தான் நாங்கள் பார்க்கக்கூடியதாக இருக்கின்றது. இவை எல்லாவற்றையும் இந்த இளைஞர்கள் இந்த போதைப்பொருள் பாவனையிலே அவர்களை தடுப்பதற்கான எந்த வேலை திட்டமும் இல்லை. அவர்கள் அங்கே போலீசார் உடந்தையாக இருக்கின்றார்கள், எங்களுக்கு தெரியும். அங்கே இளைஞர்கள் போதைப்பொருள் பாவனைக்கு அல்லது விற்பனை செய்யப்படுகின்றவர்களை போலீசாருக்கு தெரியும், பாவனையாளர்களை போலீசாருக்கு தெரியும். தமிழர்கள் இதற்காக அவர்கள் யுத்தத்திலே எப்படி இளைஞர்கள் கொல்லப்பட்டார்களோ அதே போன்றுதான் ஏதோ ஒரு வகையிலே இளைஞர்கள் அங்கே மறைமுகமாக கொல்லப்பட்டுக்
கொண்டிருக்கின்ற
යෝජකතනාගතුමනි ඒ මන්ත්‍රීතුමා කතා කරා මන්නාරම ක්‍රීඩා පිටිය ගැන මන්නාරම ක්‍රීඩා පිටියේ 2024 සඳහා මිලියන රුපියල් මිලියන 50ක වෙන් කිරීමක් කරලා තියෙනවා ඒ නිසා 160ක් අවසන් කරලා තියෙනවා ස්විම් පූල් එක ඒ වගේම 110ක් සිකියුරිටි රූම් එක ට්‍රැක් එක පින් කරලා තියෙනවා 160ක් ඒ කියන්නේ ලබන අවුරුද්දේ ජූලයි ජූලි මාසෙ වගේ වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා සම්පූර්ණව අවසන් කරලා දෙන්න මන්නාරම ක්‍රීඩා පිටියේ වැඩ කටයුතු
කොහොමද සිද්ධ කරමු මන්තුවා මේ ළඟට කරු අශෝක අබේසිංහ මහත්මයා ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා
කොමිස්තුති තාම කෙටි කාලයක් තියෙන්නේ අද දින 2024 අයවැය කාර්යක සභා අවස්ථාවේ කාන්තා ළමා හා සමාජ සවි බල ගැන්වීම පිළිබඳ අමාත්‍යාංශයත් යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයත් වෛශිෂ්‍ය විවාදයට ගැනෙන්නේ මේ දිනවල ක්‍රීඩා අමාත්‍යාංශය ගැන විශාල වශයෙන් කතා කරනවා ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ විගණන වාර්තා පිළිබඳව අමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුව දැනුවත් කළා වර්තමාන ජනාධිපතිතුමා ඇතුළු මේ රජය මේ විගණන වාර්තාවෙන් හෙළිවන කරුණු පිළිබඳ සොයා බලලා යම් ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ කෙසේ වෙතත් මේ දූෂණ වංචා හෙළිකල අමාත්‍යවරයා අමාත්‍ය ධූරයෙන් ඉවත් කරලා තියෙනවා ඒකෙන් පෙන්වන්නේ මෙම වර්තමාන ජනාධිපතිතුමාත් රජයත් දූෂිතයන් සඳහා දඬුවම් දීම හෝ ඒ කළ දූෂණ වංචා හෙළිකර ගැනීමට කිසිදු උවමනාවක් නොමැති බව නිසා ඉදිරියේදීත් ඔවුන් මේ පිළිබඳ කිසියම් වැඩපිළිවෙලක් තියෙන බව පේන්නේ නැහැ. ඒ නිසා අපි ජනතාවට කියනවා මේ පිළිබඳව හොඳට කල්පනා කරන්න ඉදිරි මැතිවරණවලදී මේ වගේ අය බලයට පත් කරගත්තොත් දූෂිතයන්ටම තමයි මේ රට ඉදිරියට යන්න වෙන්නේ. ඒ වගේම කාන්තා කටයුතු හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය මෙවර මෙයා අමාත්‍යාංශය ගැන කතා කරද්දී මේ අයවැය කතාවේ අපේ රටේ ජනගහණයෙන් 52%ක් කාන්තාවෝ කියලා සංඛ්‍යාලේඛනවල තියෙනවා. මෙවර අයවැය කතාවේදී මේ කාන්තාවන් පිළිබඳ කතා කරලා තියෙන්නේ ඉතා කුඩා චේත දෙකක්. කාන්තාවන් සවිවැල ගැන්වීම. ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ මත පදනම් වූ අයවැයකරණේ හඳුන්වා දීමට හා ඒ හා සම්බන්ධ නීති සම්බන්ධයෙන් කිරීමට මා යෝජනා කරනවා. කාන්තාවන් සවිවැල ගැන්වීම සඳහා වෙන නීති හඳුන්වා දීමට අප කටයුතු කරනවා. මෙන්න මේක විතරයි කාන්තාවන් පිළිබඳ මෙවර අයවැයේ ඉදිරිපත් කරලා තියෙන්නේ අයවැය කතාවේදී. ඒක සනාථ වෙනවා මෙවර අයවැයේදී මෙම කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයද වෙන් කරලා තියෙන මුදල. මෙවර වෙන් කරලා තියෙන්නේ බිලියන 16.8ක්. 2023 අතුරු අයවැයෙන් බිලියන 45.8ක් වෙන් වෙලා තිබුණා. හැබැයි මෙවර බිලියන 16 දක්වා අඩු වෙලා තියෙනවා. ඒ වගේම මේ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වෙන් වෙලා තියෙන්නේ මිලියන 652යි. මිලියන බිලියන 16ක් කියන්නේ කෝටි 1600ක්. කෝටි 1600න් කෝටි 65ක් පමණයි කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා මේව අමාත්‍යාංශය තුළ වෙන් වෙලා තියෙන්නේ. ඉතින් මේ රටේ මේ 152ක් වෙන කාන්තාවන්ට මේ තියෙන ප්‍රශ්නවලට මේ වැනි කිතා කුඩා මුදලක් වෙන් කරලා මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න පුළුවන්ද කියන එක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි දැක්කා පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මැතිවරණ පොරොන්දුවක් තමයි මේ කාන්තාවන්ගේ සනීපාරක්ෂක කටයුතු පිළිබඳව ඒ කාන්තාවන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් ඒ අවශ්‍ය කට්ටල ලබා දෙන බව ප්‍රකාශ කළා ඔහුගේ එතුමාගේ මැතිවරණ ප්‍රකාශනය. අන්තිමට එය සමච්චලයට ලක් කළා. කොපමණ සමච්චලයට ලක් කළාද කිව්වොත් අන්තිමට සජිත් ප්‍රේමදාස මැතිතුමා පෑඩ් මෑන් ලෙසත් හැඳින්වුවා. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ අපි සන්තෝෂ වෙනවා, අපි ආඩම්බර වෙනවා. මෙවර මේ රජය දැන් පිළි අරන් තියෙනවා මේ කාන්තාවන්ගේ සනීපාරක්ෂාව පිළිබඳ යම් කිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියලා. මම දැක්ක පසුගිය දින සනීපාරක්ෂක පහසුකම් අවශ්‍ය පාසල් ගෑනු ළමුන් ළමින් සංඛ්‍යාව පිළිබඳව නිවැරදිව හඳුනාගෙන ඔවුන්ට පහසුකම් සලසා දීමට අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරලා තියෙනවා කියලා. එතකොට මේ පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙළක් තියෙනවද කියලා මේ අවස්ථාවේදී අහන්න ඕනේ. මොකද පාසල් ළමුන් හරියට හඳුනා ගන්න ඕනේ මේ අවශ්‍යතා සහිතව ඒ සනීපාරක්ෂක ක්‍රමවේද අවශ්‍ය අය කවුද කියලා හඳුනා ගන්න ඕනේ. ඒ වගේම මේ පාසල් ළමුන් පමණක් නෙමෙයි ගැමි කාන්තාවන් ඉන්නවා, ග්‍රාමීය කාන්තාවන්, ඒ වගේම අඩු ආදායම්ලාභී කාන්තාවන්, මෙන්න මේ සියලු දෙනාම හඳුනාගෙන යම්කිසි ක්‍රමවේදයක් ඔස්සේ හඳුනාගෙන ඔවුන්ට ඒ අවශ්‍ය සනීපාරක්ෂක කටයුතු ඒ සඳහා අවශ්‍ය ඒ මෙවලම් මේ ඒ අවශ්‍ය උපකරණ ටික ලබා දීමට කටයුතු කරන්න ඉතාම හොඳයි කියලා මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ වන විට අපේ රටේ ළමා මන්දපෝෂණයේ විශාල වශයෙන් ඇවිල්ලා තියෙනවා. ළමා මන්දපෝෂණය යුනිසෙෆ් වාර්තා අනුව මානුෂීය සහාය අවශ්‍ය දරුවන් 22,63,000ක් ඉන්නවා කියලා සංඛ්‍යාලේඛන තියෙනවා. ඒ වගේම සහාය මානුෂීය සහාය අවශ්‍ය පුද්ගල සංඛ්‍යාව 57,11,000ක් කියලා යුනිසෙෆ් ආයතනය කියනවා. ඒ වගේම වයස අවුරුදු 5ට අඩු දීර්ඝකාලීන උග්‍ර මන්දපෝෂණය
පිළිබඳව මිනිත්තු දෙකක් කාලයක්
ඇති ප්‍රතිකාර අවශ්‍ය දරුවන් 56,000. ඉතින් එහෙම තියෙද්දි අපි දැක්කා දැන් මේවර මේ අයවැයෙන් විශේෂ අයවැයට පෙර වැඩ් බද්ද 18% දක්වා වැඩි කරන යෝජනා කරලා තියෙනවා. අපිට ආරංචි ලැබිලා තියෙනවා මේ ත්‍රිපෝෂ ඒ වගේම පෝෂ සඳහා වැඩ් බද්ද 18% එකතු ගන්න යනවා කියලා. අපේ රටේ අවුරුදු 5ට වඩා අඩු දරුවෝ තමයි විශේෂයෙන්ම මෙම ත්‍රිපෝෂ භාවිතා කරන්නේ. මේ මෙහෙම මන්දපෝෂණ දරුවන් 56,000ක් ඉන්නවා. ඒ වගේම දරුවෝ 22,63,000කට පෝෂණය අවශ්‍යයි කියලා තියෙද්දි ඒ පෝෂකව සඳහා වැඩ් බද්දත් අය කරන රටක් බවට පත් වෙලා තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම ජනවාරි පළවෙනි ඉඳන් ඒ ත්‍රිපෝෂ සඳහා වැඩ් බද්ද ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙලා තියෙනවා. ඒ වගේම අපි දැනගන්න ලැබුණා මේ ත්‍රිපෝෂ සඳහා යොදන ඇෆලොටොක්සින් ප්‍රමාණය. ඇෆලොටොක්සින් කියන්නේ උග්‍ර විෂසහිත දෙයක්. මේක ලෝකයේ තියෙනවා යම්කිසි ප්‍රමාණයක් භාවිතා කරන කැබිනට් මණ්ඩලයේ පසුගිය දින තීන්දුවක් කරන් තියෙනවා ඇෆලොටොක්සින් පාවිච්චි කරන්න ඕනේ බිලියනයකට ඒකක 10ක් කියලා. නමුත් ලෝකයේ අනුමත වෙලා තියෙන බිලියනයකට කොටස් ඒකක 4ක් තමයි ඇතුල් කරන්නේ. නමුත් අපේ රටේ යම්කිසි වැඩපිළිවෙළක් හදලාද ඒක කියන ක්‍රමානුකූලව වෛද්‍යවරුන් සමග සාකච්ඡා කරලා ඒ අවශ්‍ය පෝෂණ වේදින් සමග සාකච්ඡා කරලා ඒ තීන්දුව ගත්තද ඒ ඇෆලොටොක්සින් ප්‍රමාණය කියලා. හැබැයි කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් කරන් තියෙනවා කියලා තියෙනවා ඇෆලොටොක්සින් ප්‍රමාණය බිලියනයකට ඒකක 10ක් තියෙන්න ඕනේ කියලා. ඉතින් මේ පිළිබඳව අපි කියන්නේ හැබැයි මගේ වෙලාව ගන්න එපා. මගේ වෙලාව බොහොම සුළු වෙලාවක්
තියෙනවා. මුතුමාට තමයි මිනිත්තු අය තියෙන සීත ආරම්භ බලන්න.
WHO new guidelines සම්මන්ත්‍රිතුමායි.
ඒක මොකද මම දැක්කා මේ අර විදියට තියෙනවා කියලා යුරෝපයේ තියෙන 4ක් කියලා තිබුණා. ඒක දැන් අලුත් තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ ළමා මන්දපෝෂණය නැති කිරීම සඳහා යම්කිසි වැඩපිළිවෙළක් අනිවාර්යයෙන්ම සකස් කළ යුතුයි. ඒ වගේම අපි දැක්කා මේ දිනවල මේ දරුවන් වෙනුවෙන් අපේ රටේ තියෙනවා පූර්ව ළමාමිය මධ්‍යස්ථාන 19,000 මුලාසනාට මන්තුමනි මේ 19,000ක් තියෙනවා. නමුත් මේවා නියාමනය කරන්න කිසිම වැඩපිළිවෙළක් හදලා නැහැ. ඉතින් දරුවන් මේ වයස අවුරුදු 3 ඉඳන් 5 දක්වා දරුවන් තමයි මේ පූර්ව ළමාමිය සඳහා මේ පූර්ව ළමාමිය මධ්‍යස්ථාන වලට යන්නේ. මේ 19,000 නියාමනය කරන්න සහ ඒ දරුවන්ට මොකක් හරි ක්‍රමවේදයක් හදන්න සහ ඒ විශේෂයෙන්ම මේවා තියෙන පළාත් පාලන ආයතනවල නැත්තම් පළාත් සභාව යටතේ පළාත් ඒ නිසා ඒවා නියාමනය කරන්න වැඩපිළිවෙළ කම්පිට සකස් කළ යුතුයි. එහෙම නැත්නම් මේ තියෙන අවුරුදු 3යි 5යි අතර දරුවන්ට ලබා දෙන අධ්‍යාපනයක් නෙමෙයි ඒ වගේ ලබා දෙන්න ඕනේ. ඒ නිසා ඒ සඳහා නියාමනය කිරීම සඳහා වැඩපිළිවෙළ සකස් කරන ලෙසත් මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි ඔබ දවන කරු පියුම් මනෝප පැස්කෝල් මැතුම්. ඔව් ගීතා කුමාරසිංහ.
කටයුතු අමාත්‍යාංශ පිළිබඳ කතා කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට මම මගේ කතාවේදී ඉතාම පැහැදිලි කිරීමට සූදානම්ව සිටිනවා. නමුත් ඊට ප්‍රථමයෙන් ඔබතුමාගේ කතාවට විශේෂයෙන්ම කියන්න ඕන කාන්තාවන් වෙනුවෙන් මුදල් වෙන් කර තිබීම අඩුයි කියලා ඔබතුමා කියනවා. අපිට මීට වැඩිය ලැබුණා නම් අපි ඒත් සතුටු වෙනවා. නමුත් ඔබතුමාගේ දැනගැනීමට කියන්න සතුටුයි ගර්භණී මව්වරුන් අඩු ආදායම්ලාභී ගර්භණී මව්වරුන් 265,000කට මාස්පතා රුපියල් 4,500 බැගින් ඉදිරි කාලයේදී ගෙවීමට රුපියල් මිලියන 10,000ක් අපි වෙන් කරගෙන තියෙනවා. ඒ වගේම පෙර පාසල් දරුවන් ගැන පූර්ව ළමාවිය දරුවන් ගැන ඔවුන්ට උදෑසන ආහාර වේල දෙන්න මම මේ මුලින්ම ගාන කියන්නේ 1,20,000යි. ඒ වතු දරුවන් ඇරුණු කොට ඒ සමගම 35000ක් වතු දරුවන්ටද අපි උදෑසන ආහාර දෙන්න වේල දෙන්න සියල්ල සූදානම් කරලා තිනවා බජට් එකෙන් වෙන් කරගෙනත් තියෙනවා.
හොඳයි කොහොමද සතුටින්? ඔක අසෝක අපේසිං
ලවාවිය මධ්‍යස්ථාන 19000ක් තියෙනවා. ඒවා නියාමනයක් නැතුව යන්නේ. ඒ නියාමනය කිරීමට වැඩ පිළිලක් ඔබතුමායිලා සකස් කරලා නැද්ද?
තුමනි ප්‍රාදේශීය සභා ඒ වගේම පළාත් සභා වලින් පාලනය වන පූර්ව ළමාවිය පාසල් තියෙනවා. නමුත් සම්පූර්ණ වගකීම අමාත්‍යාංශයක් හැටියට අපි අරගෙන තියෙනවා. ඒ සඳහා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඔය කියන සියලුම ස්ථානවලට ප්‍රාදේශීය ලේකම් හරහා නිලධාරීන් දාලා තියෙනවා. ඔවුන්ව දැනුවත් කරන්න විශේෂයෙන්ම පෙර පාසලට යන්න බැරි දරුවෙක් ඉන්නවා නම් ඔහු වෙනුවෙන් අපි මේ මුදල ලබා දෙනවා. පෙර පාසලක් පටන් ගන්න බැරි නම් අපේ අයට ඒක ලබා දෙනවා. මීට සුළු මොහොතකට කලින් ආබාධිත දරුවන් විශේෂ අවශ්‍යතා දරුවන් ගැන සාකච්ඡා වුණා. ඒකෙදී අපි විශාල වගකීමක් දරනවා අමාත්‍යාංශයක් හැටියට. පෙර පාසල් දරුවන් අතර මුලින්ම හඳුනාගත යුත්තේ පෙර පාසල් කාර්යදී දරුවෙක්ව. ඔහුට ඇති විශේෂ අවශ්‍යතා කුමක්ද කියලා. ඔහුගේ දැස්වල ප්‍රශ්නයක් තියෙනවා නම් ඇස්වල හෝ කනේ හෝ ආබාධිත තත්ත්වයක් තිබෙනවා නම් ඔවුන් වෙන් කර අඳුනාගෙන ඔවුන් ඒ අවශ්‍යතාවය හරි තැනට සූදානම් කළ යුත්තේ ඒ අවස්ථාවේදී. එම නිසා මම හිතන තව බොහෝ දේවල් කාන්තාවන් වෙනුවෙන් කිරීමට මෙම අයවැය වෙන් වෙලා තියෙනවා. මම මගේ කතාවේදී ගරු මන්ත්‍රීතුමනි ඒ පැහැදිලි කිරීමට සූදානම්.